අක්ක කුරහන් වංගෙඩියට මාව වාඩි කරව ගත්තේ මොන තරම් වෙහෙසක් අරගෙනද?
හෙට උදේට කුරහන් රොටි ටිකක් හදන්න, කුරහන් ටික අඹර ගන්න උදව් වෙනවද මල්ලී?
මේ උදේම කුරහන් අඹරන්න පුළුවන් ය. දවල් වෙලා එන්න. මං එහෙම කිව්වේ ඒ වෙලාවට ඇගේ ඉල්ලීම මගහැරීමේ චේතනාවෙන් මිසක් පසුව සහභාගී වෙන්න නම් නෙවෙයි. ඇයට මේ ගැන මතක නැති වී ඇතයි හෝ වෙනත් අයෙකු උදව් කරගෙන ඒ කරගනු ඇතයි මං බලාපොරොත්තු වුණත් දවල් යලිත් ඇය ගැන මට මතක් කළා. දැන්නම් හරි දාඩියයි අක්කේ, හවසට අඹරමු.
උදේ කිව්වම උදේත් බෑ කිව්වා, දවල් කිව්වම දවලුත් බෑ කිව්වා. දැන් ඉතින් හවස් වෙලානේ, දැන්වත් ඉතින් වරෙන්.
හවසත් ඇය කරදරේ ගෙනාවාය. මොන වදයක්ද මන්දා? මේ ගෙදර මම විතර දින්නේ කුරහන් අඹරන්න. මට බෑ, මට වැඩ තියෙනවා. ඕන කෙනෙක් එක්ක අඹරගන්න.
ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපෙන් ඉන්නම් මට පුළුවන්ද ඕව කරන්න? පොඩි මල්ලි නම් ගිහිටියට ඒ පොඩි වන්ට පුළුවන්ද දෙපාරක්වත් වංගෙඩිය කරකවන්න?
එහෙනම් කුලිකාරෙක් හොයාගනි. මට බෑ කිව්වොත් බෑ. අක්කාට මෙවැනි සැරකිරීම් ප්‍රතික්ෂේප කිරීම් හොඳට පුරුදුයි. කම්මලේ සිටින බල්ලාට යකඩ තලන හඬමින් ඇයටද මේවා ගානක් නැත. එහෙයින් අනේ මල්ලියේ අනේ කියමින් මා එකඟ වුණු තුරු හෝ ගෙදරින් පිටවී යන තුරු හෝ යාප්පුවන්නට පටන් ගනි. ඇගේ ඉල්ලීමකට මා එකඟ වන්නේ කලාතුරකින්. වැඩිපුරම කරන්නේ ගසා බසා දමා නැගිට යන්නේ. යන්තම්වත් තාත්තාට මේ බව ඇසුනොත් මට සෙල්ලම් නටන්නට නම් ලැබෙන්නේ නැත.
තෝ හොරාලිය වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතප්පයන් නොහොල්ල නැවුන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ?
එසේ ඔහු බැනවදින විට මට සියල්ල හකුලාගෙන ගොස් ඒ වැඩ රාජකාරී කරදීමට සිදුවෙයි. තම අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි කෙටිමාවතක් ඇතත් අක්කා කිසි දිනක එයින් ප්‍රයෝජන ගන්නට නොසිතයි. එහෙයින් තාත්තා සිටින විටක ඇය කවදාවත් මෙවැනි ඉල්ලීමක් කරන්නේ නැත. ඇගේ කාරුණිකභාවයෙන් නැතහොත් දුර්වලතාවෙන් මම නොසෑහෙන්න ප්‍රයෝජන ගතිමි. ඇය මගෙන් යමක් ඉල්ලා සිටින විට තාත්තා දුරේනු පෙනුනොත් අන්න තාත්තත් එනවා, මට වැඩක් තියෙනවා යනුවෙන් මම කියන්නේ. එක්ක මැගේ කටට අගුළු ඇටි. මම මගේ නිදහස ලැබමි. මිදින තාත්තා පැමිණෙනු මාව අක්කාව දුටුවේ නැත. ඔහු දකින්නටත් පෙර ඔහු පැමිණ ඇති බව පැවසුවේ ඔහුගේ ගුරුසු කටහඬයි.
ඔව් හැමදේම බැක් බැක් කට විතරයි හොල්ලන්න පුළුවන්. අතක් හොල්ලන්න එපා. දැම් බීම් සේරම දෙපාමුලට පහළ වෙයි. බලා හිටපිය.
ඔහු කීවේ කුමක් දැයි මට වෙලේ තේරුනේ නැත. මාව කුරක්කන් වංගෙඩිය ළඟට විසි වූයේ ඔහුගේ වචනවල ශබ්දයෙන් විනා අර්ථයෙන් නම් නොවෙයි. බඹයක් පමණ දිග විශාල හතරැස් ලී කොටයක් මැදින් දෙපැත්ත කවාකාරව කපා කුරක්කන් වංගෙඩියේ යටිගල සවි කර ඇත. මේ යටිගලේ මැද කූඤ්ඤයකි. මැද සිදුරු සහිත උඩුගල නොවැටී කැරකෙවෙන්නේ මේ කූඤ්ඤය නිසාය. මුදුනින් මහත්ව පිහිටි උඩුගලේ වලට අක්කා දුමුරු පැහැති කුරක්කන් 13ක් දමයි. ඉක්බිදිව උඩුගලේ පිටතර නිරාගිය තැනකට සවිකර ඇති අත අක්කාත් මාත් අල්ලාගෙන කරකවමු. එවිට කුරක්කන් ඇඹරි සුදු පාට වැස්සක් මෙන් ගල වටේට හැලී යයි. ලීකඳේ යටිපැත්තෙන් අඟල් දෙකක් පමණ කපා දැමූ ඉඩෙන් තැබූ විශාල වට්ටියකට මේ පිටි එකතු වන්නේ. කුරක්කන් ඇඹරීම ගැහැණුන්ගේ වැඩක් යයි සිතා මායිට සහභාගී නොවන නමුත් මෙසේ ඒව අඹරන විට නම් ඇතිවන්නේ සතුටකි. තාත්තා එනවා දැකලා මට බන්නවන්න කතා කළා නේද?
අනේ නෑ මල්ලි, තාත්ත කොහෙන් පහළුණාද කියලා මටත් පුදුමයි. සුගතනුත් එක්ක ආවත් කතා කරනවත් ඇහුනේ නෑ.
තාත්තාත් පන්සල ළඟ ගෙදර සුගතනුත් ස්තෝප්පුවේ ඇඳ මත ඉඳගෙන කතා කරති. අපි දෙදෙනා කුරක්කන් අඹරමු. අම්මාත් නංගීත් කුසියේය. මල්ලි පමණක් තවමත් වත්තේය.
අයියේ පොලිස් කාරේ.
හදිසියෙම හතිලමින් අප වෙත දුවගෙන ආ පොඩි මල්ලි දැත් වනමින් මට කතා කළේය. මම කරමින් සිටි වැඩේ එහෙමම නතර කර නැගිට සරම සකස් කරමින් ඔහුත් සමග ස්තූපුවට දිව්වේ. පොලිස් කාරෙක් මේ ගමට පත්වන්නේ කී කල්පයකටද? අපරාධයක් සිදු වී ඇත්තේ කොහෙද? ඔහු එන්නේ කවුරුන් අල්ලන්නද? කවුරුන් අල්ලන්නට පැමිණියත් ඔහු දකින විට වරදක් කළ නොකළ කාතුලත් ඇතිවන්නේ බියකි. ඒ එක්කම කවුරුත් මේ දුලබ දර්ශනය නරඹමින් ඔහු පසුපස්සේ වැටී ඇති. මම ස්තූපුවට පැමිණෙන විටත් මට කලින් මල්ලිගෙන් නෙආරංචිලඳ තාත්තත් සුගතනුත් ඇඳෙන් නැගිට පිල අද්දරට වී ඈත බඩවැටිය දෙස බලා සිටිති. අමුත්තෙකුගේ ඡායාවක් ඈතින් දිස්වේ. ඒ පොලිස්කාරෙක් නොවේ. පොලිස්කාරය අඳින්නේ කාකි කොටකලිසම්ද? මොහොත් ඒ ප්‍රමාණයම කොටකලිසමක් ඇඳ සිටියත් ඒ සුදු පාටය. හිසේ පැනදි තොප්පියද පොලිස් තොප්පියකට වෙනස්. කොයිතරම් දර්ශනීය වුවත් අමුත්තෙකුගේ පැමිණීම නම් සුබදායක නොවිය හැක.
කොනෝ ඉස්පෙක්ටර්, අද උදේ ඉඳන් පන්සල් ගොඩනැගිල්ලේ හැම ගෙදරකටම ගිහින් තියෙනවා. කක්කුස්සියක් නැති හැමෝටම නඩු දානවලු. හවස් වෙච්ච නිසා මං හිතුවේ නෑ මේ පැත්තේ එවි කියලා.
නඩු දමන බව කීවත් පොලිස් බටයෙකු කෙරෙහි තරම් බියක් අපිට ඔහු විශේෂයි ඇති නොවිය. ඒ නිසාම දෝ ඔහුගේ මූණෙහිද සැරපරුෂ බවක් නොපෙනිනි. කොහොම වුණත් එහි කිසිම මිත්‍රලීලාවක්ද තිබුණේ නැත. පුළුල් වටකුරුවේ මූණ අපේ ගමේ කිසිවෙකුටත් නොවුතරම් පෘෂ්ටිමත් හා නාගරික විය. ඊටම සරිලන පරිදි ශරීරයද බර වැඩ නොගෙන සීතල සෙවණේ වැඩුණු එකක් විය. ඔහු ඇඳ සිටි අත්කොට කමිසයේ බාහුවලත් පපුවෙත් පටියල්ලා තිබුණි. පැළඳ සිටි තොප්පියද ගල් කැටයකට වුවද ඔරොත්තු දෙන තරම් ඝන වූවකි. අමුත්තා ඉදිරියේ පෙරගමන් නොකර සිටින්නට නොහැකි පරිද්දෙන් තාත්තත් සුගතනුත් ඔහු ලංවන විට මිදුලට බැස්සාහ. අපිද ඒ අනුව මිදුලට බැස ඔවුන් පිටුපස වීමු. අමුත්තා පැමිණ අපේ මිදුලද්දර නතර විය.
කවුද මේ ගෙදර ගෘහමූලිකයා?
ඔහු කතා කළේ කවර භාෂාවකින්ද? සිංහල වචනුවත් උච්චාරණය සිංහල නොවී. තාත්තාටද මේ ගැටලුවක් වූ බව පෙනී ගියේ ඔහු විමතියෙන් සුගතන්ගේ මුහුණ බැලූ සැටියෙනි. සුගතන්නේ තේරුම් ගැනීමට කලින් අමුත්තාගේ උපකාරය ලැබිනි.
කවුද මේ ගෙදර ලොක්කා?
මම.
මොකද්ද නම?
හේරත්.
හේරත් කිව්වේ මොන හේරත්ද? වාසකමක් නැද්ද?
තියෙනවා, පටබැඳිගේ හේරත්.
මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? මේ ගෙදර කකුසියක් තියෙනවද?
නෑ.
සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනේ. මම ආයෙත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. එහෙම කළොත් උසාවි ගිහින් දඩ ගෙවන්න වෙයි.
මෙයට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. සති දෙකක් තුල වැසිකිළියක් තනානීම කරවන්නේ කෙසේද යන ප්‍රශ්නේ නැගීමට කිසිවෙක් ඉදිරිපත් නොවිය. ඌහු කවුරුත් අන්දමන්ද වී සිටියාහ. එහෙත් මේ කිසිවකින් අමුත්තා තුල වෙනසක් නොදක්නා ලදී. ඔහු වත්ත පහලට ඇස් දුවමින් තවත් ප්‍රශ්නයක් නැගීය.
මෙතනින් එහාට තවත් ගෙවල් තියනවද?
ඔව්, පල්ලෙහා තියෙන වෙල්ලියාය. ඊට එහෙයින් තවත් ගම් ගොඩල්ලක් තියෙනවා.
ඒගොල්ලන්ට වැසිකිළි තියනවද?
එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇති මගේ හිතේ.
කොහොමද එහාට යන්නේ?
ඇලට උඩින් ඒ දණ්ඩක් දාලා තියෙනවා. ඒක දිගේ යන්න ඕනේ.
තාත්තා අත දික් කර පෙන්වූ පැත්තෙන් වැටි ඇති අඩිපාර දිගේ ඉන්ස්පෙක්ටර් ගමන් කරන්නට විය. ඊට කලින් කිසි දිනක මේ බිමට සපත්තු පාරක් නම් නොවදින්නට ඇත. අපි මේ ආගන්තුක දර්ශනය පිටුපස්සේ වැටුනෙමු. කලින් දින කීපයේ වට වර්ෂාව නිසා ඇල පිරී තිබිනි. ඉන් නෙගඩවීමට ඒ දණ්ඩ හැටියට දමා තිබුණේ තනි පොල් කොටයකි. මේ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑම අපට නම් අරුමයක් නොවිය. සමහර අවස්ථාවල ඒ දිගේ එහාට මෙහාට දිවීම සෙල්ලමක් විය. ඉන්ස්පෙක්ටර්ට එය එසේ නොවිය. ඔහු බර සපත්තු දැමූ පය ඒ මත තබා තදකොට බැලිය. ඒ දණ්ඩ නොසැලී සිටිය නමුත් ඔහුගේ පය බදාගත්තේ නැත. මෙය ඒ තරම් පරිස්සම් සහිත ගමනක් නොවන බව ඔහුට ඒත්තු ගන්නට ඇත. පය ලිස්සා ගියහොත් නැතිනම් සමපරතාව නැති වුවහොත් ඔහු රැඳින්නේ අඩි ගණනක් පහලින් ගලා යන දියපාරෙහි. එහි විට නෑමෙන් පමණක් තෘප්තිමත්ව ගොඩ ඒමට ලැබුණොත් එය ලොකු වාසනාවකි.
දැන් හවස් වුණා වැඩි. එහිට වෙන දවසක යනවා.
තිබූපය ආපසුගත් ඔහු ටිකකට කලින් මතුවියා බඩවැටිය තුලටම නොපෙනී ගියාට පසුව අපි කාටත් නිදහසේ හුස්ම ගන්නට පුළුවන් විය. තාත්තත් සුගතනුත් ආපසු ඇඳට පැමිණිය. මීළඟට ඔවුන් කතාබහ කරනු ඇත්තේ ඉන්ස්පෙක්ටර් ගැන. එයට සවන් දෙන්නට අපි තුලද ඇත්තේ මහත් කුතුහලයකි. එනිසා අපිද ඒ කිට්ටුවට දැවටුනෙමු.
කුණු ඉන්ස්පෙක්ටර්, නිකෝනිස් කාර්යාගේ ගෙදරටම ගොහිල්ලා ඇහුවලු කක්කුසියක් තියෙනවද කියලා. නිකෝනිස් කිව්වලු, අනේ බුදු මහත්තයෝ, මෙහෙ මොන කක්කුසිද ඕන් ඔතනින් බැද්දට පාත් වෙන්න කියලා. එහෙම කියලා, කෙල්ලේ මේ මහත්තයාට වතුර පණිට්ටියකු ගෙනත් දීපිය කියලාත් කිව්වලු. මිනිහට තරහ ගිය පාර එවලෙම නඩු දාන්න නමලියා ගත්තලු.
මෙච්චර කල් නොතිබුණු කක්කුසියක් මොකද මේ එකපාරට මෝන වුනේ? කාගේ හරි මගුඩියක් වෙන්න ඇති. කාට තියෙන සල්ලිද ඔහද? ඕකෙන් මේකෙන් වෙන්නේ අපටත් උසාවි බඩගාන. උන්ට නම් මොකෝ? ආණ්ඩුවෙන් පඩිකකා කියාවි ඕන් හදපන් නැත්තන් නඩු දානවා කියලා. දුප්පත් අපි තමයි නැහෙන්නේ.
දැන් ඔය පාර අද්දර හැම ගෙදරකම කක්කුසි හදලා තියෙනවා. නැති උන්ට දඩ ගහලා තියෙනවා.
පාරයිනේ හැම එකක් තියෙන එක හරි. මොකද ඒකේ කැලෑ තියෙනවද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපිට මොන කක්කුසිද? නීතියෙන් බේරෙන්න හැදුවයි කියමු. කියක් ඇතුලේ ඉඳගෙන ඔය වැඩේ කළ හැකිද? කාට පුළුවන් වුණත් මට නම් බෑ.
උඹ ඔහොම කියනවා. කොළඹ රටේ කක්කුස්සි තියෙන්නේ කොහොමද දන්නවද? ඒ වගේ පිටින් නෙවෙයි, ගේ ඇතුළෙමලු. උන්නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු.
චිතර කඳ ගහන්නේ නැද්ද?
ඒවා ඉතින් ඔය පයිප්ප දිගේ යනවයි කියලා නෝ කියන්නේ. ඒ වුණාට ඉතින් මොන ජරාවක්ද කක්කුස්සිය ගේ ඇතුළේ තියාගෙන ඉන්න එක? කක්කුසියක් එපා. පොඩි ළමයෙක් ගෙයි කැතකොළොත් ඒක අස්කොරලා දානකල් හිරිකිත නැද්ද?
ඒ මොන කරදරයක්වත් නැහෙනි. අපේ ගෙදෙට්ටත් ඒ දණ්ඩකින් ගොඩ වෙලා එන්න තිබුණා නම්.
තාත්තා කිව් දෙහි අර්ථය එකවරම සුගතන්ට වැටහුණේ නැත. එය වැටහුණු විට ඔහු පෙරමෙන් කොක්හඬලා සිනාසුනි. එදාමට නිින්ද ගියේද හදිස්සියම ගමට පැමිණීමේ අමුත්තා ගැන සිතමිනි. මට ඔහු සිහිනෙන් පෙනෙන්නට ඇද්ද? එය කිව නොහැක්කේ මට සිහින මතක නොසිටින බැවිනි. එක් එක් අය තමන් දුටු සිහින ගැන කතා කරන විට රෑ නින්දේදී මා යම් යම් වේ දුටු බව සිහි කළ හැක. එහෙත් කිසිවෙකුට කියන්නට තරම් පැහැදිලි ලෙස ඒවා සිහියට ඇඳ ගැනීමට නුපුළුවන. පසුදා උදේ ඉන්ස්පෙක්ටර් මගේ සිහියට මුලින්ම නැංගේ නහය පිනවාගෙන කුස්සිය දෙසින් පැතිරියා සුවඳක් හේතු කොටගෙනය. එය කුරක්කන් රොටි සුවඳකි. ඉන්ස්පෙක්ටර් ගියාට පසු තාත්තා ගෙදර සිටි නිසා අක්කමට කුරක්කන් අඹරන්නට කතා කළේ නැත. කෙසේ හෝ පිටිටික අඹරගෙන රොටි සාදා ඇති බව නම් පේනේ. මම වහම කුස්සියට දිව ගියේ. අක්කා ලිපළඟ හිරමණ කොටේ තබා වාඩි වී ඉඳි. ලිප මත තැබූ කබලේ රොටියක් දුම් දමමින් කරවෙයි. උඩු පැත්ත කලින් කර කර අනිත් පැත්ත දැමු රොටියේ ඒ පැත්තද කරවූ පසු ඈ හැඳිමිට දෙකක් එක් කර එය බා ළඟ තබා තිබූ පෙට්ටිය මත තැබුවාය. තැන තැන කැඳ කොළ කෑලි දැවි ගැලවි ගොස් තිබූ රොටිය කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ගන්නට මම වෑයම් කළෙමි.
පිච්චේ පිච්චේ, කලබල නැතුව ඉඳින් ටිකක්.
අක්කා කිව් දේ නොඇසුණක් මෙන් මම රොටියගෙන එය අතින් අතට වාරු කරමින් හා එයට පිමිමින් ස්තෝපුවට දුවගියමි. මා දෙස බලමින් සිනාසුණු ඇය,
කුරහන් අඹරන්න එනතොට කන්න නම් ඕන තරම් අය ඉන්නවා. මටත් කරන්න තිබුණේ අර වී ඇටය හොලපු කිකිලි කරපු දේ.
මීළඟ සතිය හෝ දෙක ඇතුළත ගමේ කවුරුත් කතාබහ වූයේ සෞඛ්‍ය පරීක්ෂකගේ පැමිණීම ගැන. සමහරුන් ඔහු හැඳින්වුවේ සැන්ටිපෝට් යන නමිනි. සමහරු වැසිකිලියක් සාදා ගැනීමේ අවශ්‍යතාවය ගැන කීහ. සමහරුන් කතා කළේ එහි දුෂ්කරතා ගැන. තවත් සමහරුන්ගේ අවධානය යොමු වී තිබුණේ ඉන්ස්පෙක්ටර් කී පරිදි කියා නොකළහොත් සිදුවෙහැකි කරදර පිළිබඳවේ. තාත්තා අයත් වූයේ මින් තුන්වෙනි කොටසටයි. ඔහුගේ නොකෙරෙන වෙදකමට ඔහු කෝඳුරු තෙල් හත් පට්ටියක් සොයන්නට පටන් ගති. වරක් ඔහු
කාට තියෙන සල්ලිද? තියෙන දෙයක් විකුණලා හරි සල්ලි හොයාගත්ත කියමුකෝ. කෝ ඉතින් බාස්ලා?
යනුවෙන් පවසයි. වර්ෂාවක් වැස පායන්නාක් මෙන් කතාබහද කාලයත් සමග තුරල් වී යන්නට විය. සති දෙක තුනකින් එය හැම දෙනාටම අමතක වී ගිය ලෙසක් පෙනෙන්නට තිබිනි. එහෙත් මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. අනික් අය නින්දට ගිය අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට විය. මාස දෙකකට පමණ පසු ගමේ නාගරික කෙළවරේ සිට කුණු ඉන්ස්පෙක්ටර යලිත් හොල්මන් කරන බව කල්තියාම දැනගන්නට ලැබිනි. එතෙක් නිදා සිටියෝ වහ වහ අවදිවන්නට වූහ. අවදි වී දුවපැන ඇවිදින්නට වූහ. සිමෙන්ති කොට්ටය දෙක ගල් හා වැලි සමග හැම ගෙදරක් ළඟම පාහේ ගොඩ ගැහෙන්නට විය. එය මේසන් බාසුරුන්ට වැඩ අධික ඉතා වාසිදායක කාලයක් විය. වැඩක් නැතිව තැන තැන රස්තේ අදුවමින් සිටි ගැටවරයෝද හදිසි බාස්වරුන් වන්නට වූහ. අපේ ගෙදරට බාස් කෙනෙකු ආදිනේ අපට විශේෂ දවසක් විය. මල්ලිත් මාත් පමණක් නොව නංගිවත් ඔහු ළඟින් නිවෙතට ගියේ නැත. ඔහු යෙදී සිටින ආශ්චර්යවත් ක්‍රියාව දෙස අපි ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. බාස් පළමුවෙන්ම රටාඹල ඇලි වලින් හතරැස් කොටුවක් තනාලීය. ඉන් අනතුරුව කැට කළුගල් වැලි හා සිමෙන්ති වතුරෙන් මිශ්‍ර කර ඒ බදාමය යකඩ දැලක් මැදිකොට ලී කොටුවෙහි දැමීය. එසේ කළේ මැද දිගින් අඩියක් පමණ පළලින් නඟල් හතරක් පමණ වූත් දිගටි හතරැස් කොටුවක් බේරෙන පරිදිය. පොඩියට පෙනුනත් මේ වැඩේ සඳහා ඌට සම්පූර්ණ දවසක්ම ගත විය. සවස වැසිකිලි ලෑල්ලේ සුද තබා ඔහු ගතමනාවත් රැගෙන ආපසු ගියේ පසුදා උදේ ලෑල්ලට වතුර ඉස තෙමිය යුතුයි අපට උපදෙස් දීමෙන් නික්බිතිවේ. හරියටම හෙනහුරා පාත් වූයේ අප මේ අවවාදයේ ක්‍රියාවට පරිවර්තනය කරමින් සිටියදීය.
කෝ කවුද ඒරත් කියන්නේ?
මම.
කෝ වැසිකිලි හැදුවද?
තාම ඉවර නැහැ.
ඉවර නැහැ කියන්නේ හදන්න පටන් ගත්තද?
ඒකට තමයි මේ ලෑල්ල දැම්මේ.
ලෑල්ල දැම්මට වැසිකිලිය හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දුනේ? ඈ දැන් සුමාන දෙකක් නෙමෙයි මාස දෙකකටත් වැඩි ඇති.
නේ නේ අයිබම් මේ දවස් ටිකේ මේක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරගන්න බැරි වුණේ.
මේ ඕක ගිහින් කියනවා මට නෙමෙයි උසාවියට. කොකෝ වල කපලද?
තවම නෑ.
වල කපන්න පටන් ගත්තෙත් නැතුව එතාම නෑ ගෑවි. තව සුමාන දෙකකින් වැඩ ඉවර කරලා නොතිබුණොත් බලාගත්ත හැයි කාටද වරදීන්නේ කියලා.
හැමදෙනාම ලෑලි දමන හින්දා දැම්මා මිසක වලක් ඕන වෙයි කියලා මට නම් කල්පනාවක්වත් තුනේ නෑ.
සෞඛ්‍ය පරීක්ෂකයා පිටත්ව ගිය ඉක්බිති තාත්තා තනියම කීය. වැසිකිලි තැනීමට කිසිදු උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලවූයෙන් පසුවදාම වලක් කැපීම ආරම්භ කරන ලදී. එය තාත්තාටම කළ හැකි දෙයක් වූයෙන් උපදෙස් හැරෙන්නට වෙන උදව්වක් කිසිවෙකුගෙන් අවශ්‍ය නොවිය. වලෙන් පසු නැවතත් වැඩ නතර විය. ඒ මෙවරත් සෞඛ්‍ය පරීක්ෂක සති දෙකක් ඇතුළත නොපැමිණි බැවිනි. එහෙත් හය මසකට පමණ පසු යලිත් ඔහු ගෙදරට පාත් වූ කල ගැලවී ගත හැකි වූයේ නොවන්දිනා වැඳුම් වැඳ කෙසේ හෝ තව සති දෙකක් ඇතුළත වැසිකිළිය තනා නිම කරන බවට පොරොන්දු දීමෙන් නික්බිතිවේ. තවදුරටත් මේ කල්දැමිය නොහැකිය. අඩක් වැඩ අවසන් කර ඇති නිසා එසේ කල්දැමීමේ තේරුමක්ද නැත. නඩු උසාවි යනු බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාටද රෞරව නරකේ වැනි භයානක දේවල්ය. මේ නිසා ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් ගේ කිට්ටුවට පුංචි වැසිකිළියක් තැනිනි. මේ පුංචි පැටවා මහායකාටත් වඩා ලස්සන විය. මහා ගෙදර බිම ගොම මැටිය, මෙහි සිමෙන්තිය, මහගේ බිත්තිවල ගොම මැටිය, මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල්ලතුවලිනි. පොඩි එකාගේ උපන්දිනය 1924 12 මාසේ පළවෙනිදා යනුවෙන් උළුවසර උඩින් කොටා තිබිණි. සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊළඟ වාරයේ පැමිණ විට අපේ හපන්කම දෙක තෘප්තිමත් වූවාට සැක නැත. ඔහු වැසිකිළිය වටේ යමින් පරීක්ෂා කර බැලිය. දොරෙන් ඇතුළු වී වලටද එබිකම් කර බැලිය. කවර අඩුපාඩුවක් පෙන්වා දෙනු ඇද්දැයි අප විමතියෙන් බලා සිටිය අතර ඔහුට පෙන්වීමට දෙයක් එහි නොවිය. ඔහු පිටුපස තාත්තා සැනසුම් සුසුමක් හෙළිය. වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක් ඒ පාවිච්චි නොකළෙමු. නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණි. වැසිකිළිය තැනීමෙන් පසු එය අනිවාර්ය පාවිච්චියට ගනු ඇතැයි ඉන්ස්පෙක්ටර් සිතුවාද විය හැකිය. අපි නම් මෙයට කකුස්සිය කියාවත් නොකීවෙමු. අපිට නුහුරු එය අපි හැඳින්වූයේ වැසිකිලි යන නුහුරු ඒත් ගෞරවාන්විත නමිනි. මේ අතර මල්ලීත් නංගීත් ඒ වෙනත් වැඩකට යොදාගත්ත. එනම් සෙල්ලම් බත්තිවීමටත් සෙල්ලම් කඩ දැමීමටත්තේ. සැමදාම් උදෑසන අපි එක එක්කෙනා එක එක දිශාවෙන් කැලෑරොද්දට පිවිසෙමු. පඳුරු ඈත්මෑත් කර රිංගන අපට කෙනෙකු නිදහසේ වාඩිවී සිටීමට තරම් ඉඩකඩ ඇතිව ගස් කොලින් වට වූ බිම් කඩක් හමුවේ. ගස් මෑත් කර අඩිය තබන හඬින්ම නිලමැසි හමුදාවක් රූන් ගාගෙන අහසට නැගාවොත් අපි එතනින් වහාම පසුබසිමු. වනරොදින් පිටවන පිරිමින් කෙලින්ම යන්නේ වත්ත පහල ගලා යන ඇලපාර වෙතටය. ගෑනුන් වතුර පණික්ටුවක් රැගෙන පොල් අතු මැස්සටත් දර මැස්සටත් අතරවන හිස් බිම් තීරුවට යති. මෙහි පිටුපසින් බඩ වැටියකි. ඉදිරිපසින් එනසාල් පඳුරු කිහිපයකි. එහෙයින් එහි ගිය කෙනෙකු පිටත සිටි නායකුට පෙනෙන්නේ නැත. රාත්‍රී කාලයේදී නම් කැලෑරොදෙහිද අරතරම් ඇතුළට යාම අවශ්‍ය නොවේ. මේ ගමනට වඩාත්ම හොඳ පොල් කටුවක ගසන ලද ඉටිපන්දමකි. පොල් කටුව අනික් පැත්තට හරවා තැබූ කල්හි ඉඳගෙන සිටින තැනැත්තා නොපෙනෙනෙහිනි. එහෙත් හැමදාම ගෙදර ඉටිපන්දම් ඇත්තේ නැත. වැස්සක් සුළඟක් ඇතොත් කුප්පි ලාම්පුව ගෙන යාමටද නුපුළුවන. එවිට හුළුවත්තකට වඩා හොඳ හනස්සකි. සමහර හනසු ඉතාම උපකාරශීලීය. ඒවා එළිය අනවශ්‍ය විටක ටිකක් නිදි කරවා අවශ්‍ය විටක දල්වා ගැනීමට පුළුවන්. එළිය ඇතත් නැතත් පාරක් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වූහ. එසේ කළහොත් අදෝමුඛයෙහි ගෙඩි සෑදිතයි යන විශ්වාසය කා තුළත් තදින්ම මුල් බැසගෙන පැවති බැවිනි. අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගිය විට අපට ඉගැන් වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. විෂබීජ, ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබිණි. ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සෑදුනේ ඔවුන්ගෙනි. මෙය මා මෙතෙක් සිතා සිටි රෝග නිදානවලට වඩා වෙනස් විය. කුමන ලෙඩක් සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කීවේ වාතය, පිත නැතහොත් සෙම කිපීමෙන්නේ හටගෙන ඇති බවය. අම්මා හා තාත්තා එය එසේම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂවලින්ද ලෙඩ හටගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස්වලින් පැහැදිලි විය. මේ පරස්පර විරෝධභාවයෙන් මා තුළ විමතියක් හටගත්තෙන් මම පාසලේ උගත් කරුණු ගැන අම්මාට කීවෙමි.
ඇහැටවත් නොපෙනෙන සතුන්ට පුළුවන්ද මෙච්චර ලොකු මිනිස් ඇඟකට හානි කරන්න? එහෙමනම් මැක්කෝ මකුණු කන තරමට මිනිසු කියලා ජාතියක් ඉතුරු වෙයිද?
එහෙමනම් අපිට පෙරේතයෝ කොහොමටවත් පෙනෙන්නේ නෑ නෝ.
ඇහැට නොපෙනුනට සමහර පෙරේතයෝ ඉන්නව කඳු පර්වත තරම් විශාල. එක පෙරේත වර්ගයක් ඉන්නවලු ඇඟ පර්වතයක් තරම් විශාල වුණාට කට ඉදිකටු මලක් තරම් පුංචි.
ඉතින් ඒ නොපෙනෙන සතා පෙනෙන දෙයක් ආපුහම ඒ කාපු දේවත් පේන්න එපැයි.
පෙරේතයෝ කෑම කන්නේ නෑ. කෑමට දිෂ්ටි එහෙලනවා. එහෙම දිෂ්ටි එහෙලපු කෑම කෑවම තමයි ලෙඩවෙන්නේ.
විමතිය මුළුමනින්ම පහ නොවුවත් අම්මා කියූ දේ ඇත්ත වන්නට ඇතයි මම වෙලේ සිටුවෙමි. එසේ වුවත් පාසලේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයි සිතෙන්නට විය. වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය, කොලරාව, කොකුපණු රෝගේ වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවිනි. පාසලේ පෙන් වූ මැජික් හෙවත් නිසල රූපරාමු ප්‍රදර්ශනයකදී කොකුපණු රෝගීන්ගේ අසූචි මාර්ගෙන් කොකුපණු රෝගේ පැතිරෙන ඡායාරූප දක්නට ලැබීමෙන් මෙම අදහස වඩාත් තහවුරු විය. එපමණක් නොව වැසිකිලි පාවිච්චිය අර්ථවත් ක්‍රියාවක් දැයිද එහිදී හේතු ගැන්විනි. අප පාසලේ වැසිකිලියක් හා කැසිකිලියක් තිබූ නමුත් මම කවදාවත් වැසිකිලිය ප්‍රයෝජනට ගෙන නැත්තෙමි. අවශ්‍යතාවයක් ඇතුව විට පවා ගෙදරෙනතුරු තද කරගෙන සිටියෙමි. වෙනත් ළමයින්ද මෙහි අනුමා දැක නැත. එහෙයින් එය ගුරුවරුන්ට පමණක් සීමා වූවක් ලෙස සැලකීමේ වරදක් නැත. විවේක කාලයේ සීනුව නාදවත්ම අප රංචුව පිටින්ම දුවගෙන ගියේ මුත්‍රා කිරීම සඳහා කැසිකිලිය වෙතටය. විය පැහැදම් කොට මහන්සි වී වැසිකිලියක් තන අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? කැලෑ රුදට වදිද්දී වරක් දෙවරක් පයට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විට හිරිකිතයක් ඇති කරලයි. මේ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආශාවක්ද මා තුළ ඇත. මුලින්ම මා වැසිකිලිය පාවිච්චිර ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. මල්ලි හෝ නංගී එහි නොගොස් කොළොරඩු විසිරී තරමක් අපිරිසිදු වී තිබීමද මට පහසුවක් විය. වැසිකිලිය ප්‍රයෝජනයට ගත්තත් ජලය සඳහා එදිනද මම ඇලපාරට ගියමි. ගොස් වෙල්ලෑයේ උඩයට බලා කිසිවෙකු පෙනෙන්නට නොසිටියෙන් එතැනම වාඩිවීමි. කෙසේ වුවද මේ මට තනිකර තබා ගැනීමට තරම් බර වැඩි අත්දැකීමක් විය. පිට යහළුවෙකුට එය නොකිය හැකිය. ගෙදරින් වුවද කිව හැක්කේ මල්ලීට පමණකි. මල්ලි මා සිතූ තරම් විශ්වාසවන්තයෙක් නොවීය.
අම්මේ!
යැයි කටපුරවාගෙන ඔහු කුස්සිය දෙසර දුවන්නට සූදානම් විය. මම අතින් අල්ලා ඔහු නතර කළෙමි. ඕක ඔය තරම් අඬ බෙර ගහන්න දෙයක් නෙවෙයි. දැන් කවුරුත් කැලෑගෙන රිංගන්නේ නෑ, මම කීවෙමි. අම්මට නොකීවත් ඔහුට දෙය තනිව රැකගත හැකි රහසක් නොවිය. ඔහුගේ නංගිට කියා තිබිනි. නංගි ඒ අක්කාගේ කනේ තැබුවාය.
හා, එයාට විතරක් මොකද? මමත් හෙට යනවා.
නංගි තර්ජනය කළාය.
උඩා ගෙදර ගුණමෙතිල අපිට හැමදාම හිනා වෙනවා කකුසියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවා කියලා.
පසුදින උදේ නංගි වෙනදාටත් කලින් ගෙයින් දොරට බැස්සාය. වතුර පණිට්ටුවක් පුරවාගත් ඈ වැසිකිළියට වැදි දොර වසාගත්තාය. එදිනම මල්ලීත් දිනකින් දෙකකින් අක්කා තම්මාත් ඈ අනුකරණය කළහ. තවත් කාලයක් තිස්සේ පෙරසිරිත අනුගමනය කළේ තාත්තා පමණකි. ළමයින් ලොකු වී ගෙදර දොරේ වියදම් වැඩි වී යත්ම කැලෑව කුඩා වන්නට විය. ඒ සමගම නිතර ප්‍රයෝජනට ගැන්ම නිසා වැසිකිළියද ජරාජීර්ණ වීන් සිහින් දුඟදක් හමා යන්නට විය. දැන් අපය හඳුන්වන්නේ වැසිකිළිය කියා නොව කකුස්සිය යනුවෙනි. දැන් එය තාත්තාටුවද ප්‍රයෝජනයට ගැනීමට අසිරු නොවන ස්ථානයක් වී ඇත. එහෙයින් ඔහු එහි යන නමුත් පැරණි ඇබ්බැහිකම්වල නෂ්ටාවශේෂයක් හැටියට ඉන් අනතුරුව වත්ත පහළ දිය පාර වෙතයයි.